ගරු හර්ස ආචාරය හස දෙදි සිල්ලා මැත ඔබතුමාට මිනිතු දහයක කාල ඇතින ගොඩ ප්ලිස් ගරු රෝහණි කුමාරි විජයරත්න මැතිනිය මූලස.
ඔබතුමා කතාව කරගෙන යන්න මන්ත්‍රතුමා.
ගරු සභාපතිමනි විනාඩි 8ක කාලයක් තියෙන නිසා ඉතාමත් කෙටියෙන් අද උදේ මම සඳහන් කරා ජනාධිපතිතුමා කිව්වා කියලා මේ පාර්ලිමේන්තුවේ මේ රට වැටලා තියෙන අගාධය පිළිබඳව විපක්ෂයවක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් කතා කරේ නැහැ, දෙපැත්තම මේ ගැන කතා කරේ නැහැ කියලා මේ කියනවා. මම ඒක සභාගත කරන්න කැමති අද අරුණ පත්‍රයේ පස්වෙනි පිට අතවසයම හරි කනගාටුයි එහෙම ජනාධිපතිතුමා කියපු එක ගැන. මොකද මේ ආර්ථිකය වැටෙන්නේ කොහෙද යන්නේ කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුව හම්බෙච්ච පළවෙනි අවස්ථාවේදීම අපි කතා කරා. මම 2020 අටවෙනි මාසේ 21 වෙනිදා රජයේ ප්‍රතිපත්තිය සම්බන්ධව සිදු කළ කතාව සභාගත කරනවා, හැන්සාට් ගත කරන්න කියලා කියනවා. අපි මේක දැක්කා. අපි ඒ නිසා මෙහෙම ජනාධිපතිතුමා නොමගාරින්න එපා පාර්ලිමේන්තුව මේක මේ හැල්ලු කිරීම. පාර්ලිමේන්තුව මේ ප්‍රශ්නේ කලින් දැක්කා, අපි විවාදයට ගෙනාවා. ඒක එක. දෙවැනි කාරණාව තමයි මේ අද මම එක පොයින්ට් එකක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි අපිට මේ වරායේදී වෙළඳ පොළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. වරායේ ගාස්තු අය කිරීම ඇමතිවරයා විසින් ලබා ගන්න බෑ. මම ගරු ඇමතිතුමාට මේක කලිනුත් කිව්වා, මම ඒ පොයින්ට් එක තමයි අද ගේන්න යන්නේ. ඉස්සර කාලේ මේ ලොරියට අපි මේ ඇඟලුම් කර්මාන්තයකින් ෂර්ට් හැදුවොත් එව්වා පෙට්ටිවල දාගෙන ගිහිල්ලා එව්වා මේ රේල් ෂිප් රේල් එක ගාව බස්සනවා. එතකොට එව්වා ෂිප් එකට දාගෙන අරගෙන යනවා. ඊට පස්සේ තමයි කන්ටේනර් කෙන්ටර් රයිස් උනේ. කෙන්ටර් රයිස් උනහම එතකොට අතන එතකොට ෆ්‍රී ඔන් බෝඩ් වෙනවා. ෆ්‍රී ඔන් බෝඩ් ඔක්කොම පටවල නැවේ අරගෙන යනවා. කන්ටේනර් රයිස් උනහම කන්ටේනර් යාඩ් එකට හරි මේ කට්ටිය බඩු ටික ගෙනල්ලා දෙනවා. බඩු ටික ගෙනල්ලා දුන්නහම ඒ බඩු ටික කන්ටේනර් යාඩ් එකේ ඉඳලා නැවට ගෙනහිල්ලා නැවේ දාගෙන බඩු ටික අපනයනය කරනවා. එතකොට මේ ෆ්‍රී ඔන් බෝඩ් වෙන්නේ අර තමන් බඩු ටික බාර දෙන තැන වෙනකන් විතරයි. එතනින් එහාට ඒක තියෙන්නේ මේ ලොජිස්ටික්ස් කෝස්ට් එක, ඒක තියෙන්නේ ෂිපින් කෝස්ට් එක, ෆ්‍රේට් කෝස්ට් එක යටතේ තමයි ඉතුරු බඩු ටික ඔක්කොම එන්නේ. ආනයනය කරනකොටත් එහෙමයි. ආනයනය කරනකොට අපි හිතමු ඉන්දියාවේ මැඩ්‍රාස් වලින් අපි ලූණු හරි මොනවා හරි දැම්මා කියලා. එහෙමත් නැත්නම් හොංකොං වලින් සිපර්ස් දැම්මා කියමු ඇඟලුම් වලට. එතකොට ඒගොල්ලෝ එතනින් ගෙනල්ලා ඒ වරායට බාර දුන්නාම මේ FOB නම් ඒගොල්ලොන්ගේ කොස්ට් එක, ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක එතනින් ඉවරයි. අපි ෂිපින් ගෙවල ගේනවා නම් FOB යටතේ අපි ඒ ෂිපින් කොස්ට් එක දරා ගන්න ඕනේ. CIF ගෙවනවා නම් ඉම්පෝර්ට් එවුවා නම් ඒ සිප්ස් ටික නැත්නම් ලූණු ටික අපේ අපි ෂිපින් කොස්ට් ගෙවන්න ඕනේ. ඒ සියලුම ඒක CIF එක යටතේ මේ CIF එක යටතේ එක කොස්ට් එකකට එකතු වෙනවා. දැන් ඉස්සර කාලේ මේ බඩු ගෙනාවහම තිබ්බා චාර්ජස් 43. ඒ චාර්ජස් 43 මොකද්ද කියන මම සභාගත කරනවා. ඒකේ තියෙනවා separate THC for imports, delivery order fee, separate carrier security cargo, handling charge, charge for status, transport charge, යනාදී වශයෙන්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඔබතුමාගේ කාලෙදී මේක වෙනස් කරා. මේක වෙනස් කළ 2013 ගැසට් එකක් ගහලා කිව්වා අපනයනය කරොත් එහෙම ඒ පුද්ගලයාට ගෙවන්න වෙන්නේ ඩිලිවරි ඕඩ චාර්ජ එකක් පමණ. අර සියලුම 43ම කලැප්ස් කරලා ඩිලිවරි ඕඩ චාර්ජ එකක් ගැහුවා. එතකොට අපි හිතමු මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ආනයනය කරා නම් ඔබතුමා ආනයනය කරේ CIF එක යටතේ නම් ඔබතුමාට කන්ටේනර් එකක් ලැබුණා නම් ඒ කන්ටේනර් එක ක්ලියර් කරගන්න රුපියල් 2000ක සමා වෙන්න එක්කෝ CBM එකක්, ඒ කියන්නේ කියුබික් මීටර එකක් වෙන්න පුළුවන්, කන්ටේනර්යක් වෙන්න පුළුවන් ඕනම දෙයක්. එක ඩිලිවරි ඕඩර් එකකට රුපියල් 2000ක් ගෙවන්න ඕනේ. ඒක රුපියල් 20500ට පස්සේ වැඩි කරා. ඒක තමයි චාර්ජ්. හරිනේ? ඉම්පෝර්ට්ස් වලටත් එහෙමයි, එක්ස්පෝර්ට් වලටත් එහෙමයි. දැන් මොකද ඒකේ ලොජික් එක තමයි වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා නම් තරඟකාරී ලංසු ඉදිරිපත් කරන්න පුළුවන්. අඩුම ලංසු ඉදිරිපත් කරන කෙනා හරහා තමන්ගේ අපනයනය හෝ ආනයනය කරගන්න පුළුවන්. දැන් හදිස්සියම නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ගැසට් එකක් ගහනවා. ගැසට් එකක් ගහලා වර ඇමතිතුමා ඔබතුමා පොඩ්ඩක් ඉන්න. හරි, ගැසට් එකක් ගහලා කියනවා 18 වෙනිදා ඔක්තෝබර් මාසේ 2022 23.2 ඇල ඉරක් 24 මේ ඩිලිවරි ඕඩර් එක අමතරව ඩොලර් 8ක කොස් රිකවරි චාර්ජ් එකක් ගහනවා කියලා per CBM ඩොලර් 8ක. දැන් ඒක ඔබතුමාගේ හිතුමතේට ඔබතුමා ගහනවා. එහෙම කරන්න ඔබතුමාට අයිතියක් නැහැ කියලා ඔබතුමා දැනගත්තයින් පස්සේ ඔබතුමා කරන්නේ මොකද්ද? ඔබතුමාගේ අධිකාරී බලයේ යටතට ගන්න මේ එම ඇක්ට් එක එමෙන් කරන්න ඔබතුමා සූදානම් වෙනවා. එතකොට මම කියන්නේ ගරු ඇමතුමා, මම ඔබතුමාට කලිනුත් මේක කිව්වා, ඒක කරන්න එපා. ඒක කරොත් මොකද වෙන්නේ? වෙළඳපොළ තරඟකාරීත්වය නැති වෙනවා. ඔබතුමාගේ අතට මේ 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 ඒ ෆී එක කීයද කියන එක තීරණය කරන්නත්, අර කලින් ගෙනාවු 43ම ආයෙ ගේන්නත් හැකියාව ඔබතුමාට තියෙනවා. ඔබතුමාට ඕනම චාර්ජ් එකක් දාන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ඒ ඩොලර් 8 ගත්තොත්, හරි, ඒ ඩොලර් 8 කියන්නේ මේ තියන්නේ හොංකොං වලින් CBM එකකට යන්නේ ඩොලර් 24යි. හොංකොං වල ඇතුලේ ඉඳලා ලංකාවට ගේන. හොංකොං වල ලංකාවට ගේන. හැබැයි ලංකාවේ වරා ඉඳලා මේ ඔබතුමාලා ඔය ගහපු ඩොලර් 8 මේ පාවිච්චි වෙන්නේ ලෝකල් හැන්ඩ්ලිං වලට. එතකොට 3-1. හොංකොං වල ඉඳලා ලංකාවට ගේන්න යන්නේ ඩොලර් 24යි. ලංකාවේ වරා ඉඳලා ඒගොල්ලොන්ගේ කැලණියේ හරි කොහේ හරි මේ 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 ඒගොල්ලොන්ගේ මේ 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 ඒ කන්ටේනර් යාඩ් එකට ගෙන යන්නේ ඩොලර් 8යි. ඉන්දියාවේ කන්ටේනර් එකක් ගේන්න යන්නේ ඩොලර් 15යි. ඉන්දියාවේ ඉඳන් ලංකාවට. හැබැයි වරා ඉඳලා කන්ටේනර් යාඩ් එකට ගෙන යන්නේ තමන්ගේ ඒ කොස්ට් රිකවරි එක ඩොලර් 8යි. එතකොට 150යි. එතකොට එහෙම වුණාම වෙන්නේ ඔබතුමා මේ 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 වෙළඳපොළ ක්‍රියාදාමයට ඇඟිලි ගහන්න ගියොත් වෙන්නේ, සමා වෙන්න මම එහෙම කිව්වට වරදොල තේරුම් ගන්න එපා. ඔබ
එකින්ම අය අතර තියෙන ප්‍රශ්නයක් ෆ්‍රේට් ෆෝවර්ඩර්ස්ලා ඒජන්ට්ස්ලා ඊළඟට මේ මේ ෂිපින් ඒජන්ට්ස් අතර තියෙන ප්‍රශ්නයක්. ඒ ගැන සාකච්ඡා කළා තමයි මගේ තීන්දුවක් නෙවෙයි, ඉන්ඩස්ට්‍රි එකකින් ආපු තීන්දුවක් තමයි මම මේවා කරන්නේ. නමුත් මම මේක රිවයිස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මම සාකච්ඡාවක් තියෙනවා.
බොහොම ඉස්සුදී ඒ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එකඟතාවයකට එන්න පුළුවන් නම් කමන්නේ. මොකද අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ අපනයනේ එක පැත්තකින් වැඩි කරගන්න, ආනයනේ පැත්තෙන් බලන්න ගරු ඇමතුමා මම කියන මේ කතාව
අහන්න මිනිත්තුක කාලයක් තියෙනවා.
හරි, එතකොට අපි හිතමු එක පොඩි මේසි පෙට්ටියක් ගෙනාවා. හරි, ඩොලර් 15ක් ගියා ඒ පෙට්ටිය ගේන්න ඉන්දියාවෙන් ඉඳන් ලංකාවට. හරි, මොකක් හරි ලංකාවේ පාරිභෝගිකයන්ට අවශ්‍ය ආනයනය. හැබැයි ඒක ඉන්දියාවෙන් ඉඳන් ගේන්න 15යි, වරා ඉඳන් අතනට ගෙන යන්න 8යි. එතකොට ලංකාවේ පාරිභෝගිකයාගේ මිල ඉතාම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඉතින් මට ආරංචි වෙච්ච විදිහට නම් එකඟ වෙලා නැහැ අපනයන කරුව මේකට.
විවිධ අංශවල වැඩ කරන අය ඉන්නවා. එයා ඔක්කොම එකතු වෙලා අපේ ඩිරෙක්ටර් මර්චන්ට් ෂිපින් තමයි ඔයා එක්ක ඔක්කොම එක සාකච්ඡා කරලා ඔක්කොම මේවා කරන්නේ. නැත්නම් මගේ මේ තනි තීන්දුවක් නෙවෙයි.
ඔව් ඒක හරි.
නමුත් දැන් තමයි අපනයනකරුවෝ ඊයේ පෙරේදා තමයි මට රෙප්‍රසන්ටේෂන්ස් කරේ මේ පිළිබඳව. ඉතින් ඒකට මම කිව්වා ඒක ගැන මට එක පැත්තක් විතරක් අහලා බෑ, දෙපැත්තම අහලා ඒකට සාධාරණ තීන්දුවක් වන් දෙන්න.
හරි බොහොම ස්තුතියි. අපි අපි මේක මේක හරි මම නවත්තනවා. මම ඉදිරිපත් කරේ මේක වැදගත් කාරණාවන් නිසා. හරි. මොකද අපනායන කරුවන්ට සහ ආනායන කරුවන්ට ඒ වෙළඳ පොළ ඇතුලේ තරගකාරීව ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න කියන එක තමයි අපි මෙතන ඉල්ලන්නේ. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු රෝහිත අබේ ගුණවර්ධන මහත්මයා. ඔබතුමාට මිනිත්තු 32ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමිය. අද දවසේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කියන අමාත්‍යාංශ දෙකේ වැයශීර්ෂවලට කතා කිරීමට ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විෂයභාර අමාත්‍යවරුන් දෙපළ පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ ඉඳීමත් මම සතුටු වෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ වරාය ක්ෂේත්‍රය තුළ කතා කිරීමේදී හිටපු වරාය නාවික කැබිනට් අමාත්‍යවරයා හැටියට මගේ වගකීමක් තියෙනවා. මේ ක්ෂේත්‍රය ශක්තිමත්ව දියුණු කරන්න දායකත්වය ලබා දුන්නු සහ මේ ක්ෂේත්‍රයට තිබුණු බාධක ජයගෙන ඉදිරියට එන්න ඒ හැම වෙනුවෙන්ම කැපවෙනු කෙනවැගය ගැන මතක් කිරීම අපේ වගකීමක් බවට පත් වෙනවා. ගරු මන්ත්‍රීතුමිය, මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ එතුමා ජනාධිපතිතුමා හැටියට පෞගිය වර්ෂ 2020 අගෝස්තු මාසේ 12 වෙනිදා වරාය නාවික කැබිනට් අමාත්‍යවරයා හැටියට මම මේ වගකීම බාර ගන්නවා. ඒක ඒ රජයේ ජනාධිපතිතුමා, ගෝඨාභය ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වගකීම එදා මා වෙත පවරනවා. ඒ පවරනකොට අපි දන්නවා විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමිය ඉතාමත්ම අභියෝගාත්මකම කාලවකවානුවක තමයි මේ වගකීම වාරගන්නේ. ඉතාමත්ම අභියෝගයක්. ඔබතුමිය දන්නෝ ඒ අභියෝගය අපි සහ ජාත්‍යන්තරයේ මූණ දීපු කොවිඩ් අර්බුදය. මේ කොවිඩ් වසංගතයට අපි මූණ දෙනවා. ඒ කොවිඩ් වසංගතයට මූණ දෙන වෙලාවක අකණ්ඩව පැය 24ක සේවාවක් සපේන, දවස් 365ක සේවාවක් සපවෙන ශ්‍රී ලංකා වරාය අධිකාරිය හැටියට මේ අභියෝගය බාර ගැනීමට අපට සිදු වුණා. අපි අභියෝගය බාරගත්තා. ඒ අභියෝගය බාරගෙන විශේෂයෙන්ම ජාත්‍යන්තර නැව් සමාගම් වලට අකණ්ඩව සේවාව සැපයීම වෙනුවෙන් ජීවිත අනතුරේ තියාගෙන ඒ අභියෝගය බාරගත්තා. ඒ බාර ගැනීමේදී විශේෂයෙන්ම අපේ වරාය අධිකාරියේ නිලධාරීන්, එවැගේම සේවකයන්, එවැගේම අනිකුත් පර්යන්තවල ඉන්න සේවකයන් සියලු දෙනා මේ අභියෝගය බාරගත්තා. අභියෝගය බාරගෙන අපිට පුළුවන්කමක් ලැබුණා ලෝකයේ අනිකුත් ජාත්‍යන්තර වරායවල් වල මෙහෙයුම් නතර කරනකොට, මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරනකොට කොළඹ අපි අපේ රටේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක ශක්තිමත්ව ඉදිරියට අරගෙන ගියා. අපි නොයෙක් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ තුළ මම ස්තුතිවන්ත වෙනවා ඒ හැම කෙනෙකුටම. කොවිඩ් අර්බුදයේ තියෙනකොට අපි එන්නත ලබා දීලා, ඔවුන්ට සේවාවන් ලබා දීලා මේ අඛණ්ඩව මේ තත්ත්වය අරගෙන යාම තුළ ඒ අනුව තමයි අද 2022 වෙනකොට වරාය අධිකාරියේ ආදායම් සේවාව සැපයීම තුළින් ඉහළට ගන්න පුළුවන්කමක් ඇති වෙලා තියෙන්නේ. යම් විදියකින් කොවිඩ් තත්ත්වයේදී අපි අඩාගෙන වැටුණා නම්, අපි අද වැටුණා නම් එහෙම යම් යම් නැව් සමාගම්, ජාත්‍යන්තර සමාගම් අපෙන් ගිලිහියන්නට තිබුණා. නමුත් ඒ අභියෝගය බාරගත්තා එදා අමතිවරයා හැටියට මමත්, එවැගේම මගේ කාලවකවානුව තුළ ඒ කාලයේ හිටපු වරායේ සභාපතිවරු හැටියට දයා රත්නායක හිටපු හමුදාපතිවරයා සභාපතිවරයා හැටියට කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොළ සභාපතිවරයා හැටියට, ඒ වගේම ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න සභාපතිවරයා හැටියට මේ වගකීම් බාරගත්තා. වගකීම් බාරගෙන ඒ වගකීම් වල මූණ දීලා අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණා. මම එයාට ඉසුජවන්ත වෙනවා. විශේෂයෙන්ම ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න හිටපු සභාපතිතුමාට ඒව ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වටපිටාව හදා දීම සම්බන්ධයෙන්. ගරු මන්ත්‍රීතුමියනි, ඒ අභියෝගය ජය ගන්න ගමන් පෞගිය 2015-2019 යහපාලන රජයේ කාලේ මම කිසිම හිටපු ඇමතිවරයෙකුටවත් වෙන කිසි කෙනෙකුට මම ඇඟිල්ල දික් කරන්නේ නැහැ. නමුත් කළ යුතු දේ ඉටු නොකිරීම තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2015-2019 අතර ආපස්සට ගිය ගමනක් බවට පරිවර්තනය වුණා. ඒකට හේතුව තමයි ගරු සභාපතිතුමිය, අපි දකින විදිහට මේ නගරීර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යම් වැඩ කොටසක් අවසන් කරපු පර්යන්තයක් බවට පත් වුණා. මේක රටේ ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පරිවර්තනය වුණා. ඒ අවස්ථාවේදී අපේ සේවකයන් සහ සිවිල් සංවිධාන ඇවිල්ලා මේක අපිටම කරන්න ඕනේ. පෞගේ රජය ජපානය ඉන්දියාව සමගද ඇති කරගත්තා වූ ගිවිසුමක් තුළ අපි රජයක් ඇටියට මේ අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අවසානයේ අපිට සේවකයන්ට අහුන්කම් දීලා, රටට අහුන්කම් දීලා, ඒ වගේම අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ වෙනුවෙන් උපදෙස් ලබා දීලා අපි තීන්දුවක් ගත්ත රජයක් හැටියට නගරීර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 100%ක්ම අපි මේ පර්යන්තය අඛණ්ඩව ක්‍රියාත්මක කරා. ඒ අභියෝගය බාරගෙන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුවා. අද මම සතුටු වෙනවා ගරු උලාසනේ මන්ත්‍රීතුමිය, මම සතුටු වෙනවා විශේෂයෙන්ම ඒ අභියෝගය බාරගෙන මේ පර්යන්තය හැදීම එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් ගෙනල්ලා අගමැතිතුමත් ගෙනල්ලා ඒ ආරම්භ කරලා අද නගරීර පර්යන්තයේ වැඩ ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. යම් විදියකින් මන්ත්‍රීතුමිය, මම ඔබතුමියගෙන් බුද්ධිමත් උගත් මන්ත්‍රීතුමයක් හැටියට මම අහන්න, ලෝකයේ ආර්ථිකයේ කඩාවැටීම, ලෝක ආර්ථිකය, අපි ඒ ආර්ථිකයේ කඩාවැටීම තුළ තාමත් පල්ලෙ අමට්ටමක ඉන්නේ. ඒ ඉන්න අවස්ථාවක එදා මේ තීන්දුව අරගෙන මෙගා ටෙන්ඩර් ක්‍රමවේදයට ඒ සියල්ල බාර දීලා මේකේ ගිවිසුම් අත්සන් කරලා වැඩපටන් නොගෙන තිබුණා නම් එහෙම මේ නගරීර පර්යන්තය අද දවස වුණා නම් මේ නගරීර පර්යන්තය ආරම්භ කරන්න ගියාම නව මිල ගණන් කැඳවීම තුළ අද අපි මේ වෙනුවෙන් වෙන් කළ තීච්ච මුදල වියදම් කරන මුදලට හා සමාන 4 ගුණයකින් වැඩි වෙච්ච මුදලක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. අපි ඒක දකිනවා මන්ත්‍රීතුමිය, ඔබතුමියත් දකිනවා. දැන් ආර්ථිකයේ ප්‍රශ්නය මත අධිවේගී මාර්ග සම්පූර්ණයෙන් නවත්තලා දාලා, රුවන්පුර අධිවේගී මාර්ගය නවත්තලා දාලා, ඒ වගේම කොළඹ නුවර අධිවේගී මාර්ගය නවත්තලා දාලා, දවන්ත සංවර්ධන ව්‍යාපෘති නවත්තලා දාලා තියෙනවා. ඒතර එහෙම වුණා නම් ඒ නවත්තපු අවලංගු කරපු සංවර්ධන කාර්යයන් වලට නගරීර පර්යන්තත් අයිති වෙනවා. ඒ අයිති වුණා නම් ජාත්‍යන්තරයේ කොළඹ වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජාත්‍යන්තරයෙන් ගිලිහෙන තත්ත්වයකට අපි පරිවර්තනය වෙනවා. අපිට සතුටු වෙන්න පුළුවන් මන්ත්‍රීතුමිය, ඔබතුමියත් දැක්ක මගී නෞකාවක් එනවා. විශාලම මගී නෞකාව කොළඹ වරායට සේන්දු වෙනවා. ඒ කොළඹ වරායට එනකොට ඒක කොහෙටද අපි ගන්නෙ? නගරීර පර්යන්තයට. එතන මේ ජයග්‍රහණය අපිට ලබන්න පුළුවන්කමක් තිබුණා ගැන නිහතමානී සතුටක් අද තියෙනවා කියන එක මතක් කරන්න ඕන. අර මන්ත්‍රීතුමිය ඒ විතරක් නෙවෙයි, නගරීර පර්යන්තයේ වැඩ ආරම්භ කරන ගමන් බටහිර පර්යන්තය අපේ අසල්වැසි ඉන්දියාවත් සමග, අදානි සමාගම සමග, ජෝන් කීල් සමාගම සමග, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග, හවුල් සමාගම් එක්ක අපට පුළුවන්කම ලැබුණා ඒ බටහිර පර්යන්තයේ අද වැඩ ආරම්භ කරන්න. ඒතර මේ පර්යන්ත දෙකම, ගරු මන්ත්‍රීතුමිය, මේ පර්යන්ත දෙකම මේ ඉලක්ක කරපු විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ ඉලක්ක සහගත ක්‍රමයත් එක්ක 20-24 වර්ෂය වෙනකොට අංග සම්පූර්ණ නගරීර පර්යන්තය අවසන් වෙච්ච පර්යන්තයක් බවට අපිට වැඩ ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙනවා. බටහිර පර්යන්තය 20-25 වර්ෂයේදී අවසන් කරන්න ලැබෙනවා. ඒ නිසා මේ පර්යන්ත දෙකම ඉදිකිරීමත් එක්ක දැනට අපි කොළඹ වරාය බහලුම් මෙහෙයුම් මිලියන 7ක් ධාරිතාවයක් තමයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. මිලියන 7ක ධාරිතාවයක් මෙහෙවන මේ පර්යන්ත සියලු කොළඹ වරාය අධිකාරිය අපිට පුළුවන් වෙනවා 20-25 වෙනකොට මිලියන 14ක මිලියන 14ක බහලුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න. මිලියන 14ක මෙහෙයුම් බහලුම් ක්‍රියාත්මක කරනවත් එක්කම අපිට ලැබෙන ශක්තිය තමයි ලෝකයේ වරායවල් වලින් ජාත්‍යන්තර වරායවල් වලින් අද වෙනකොට 24 වන ස්ථානයේ ඉන්න අපි. ජාත්‍යන්තර වරායල් ගත්තට පස්සේ මෙහෙයුම් කරන සේවාවන් සපයන වරායවල් අතරින් 24 වන ස්ථානයේ ඉන්න වරායවල් වලින් 13 වන ස්ථානයට ශ්‍රී ලංකා වරාය අධිකාරියට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා මම හිතනවා ඒක ඉතාමත්ම අපි ලැබපු ජයග්‍රහණයක් බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන්කමක් ලැබීම අපි ලබන ජයග්‍රහණයක්. මේ ආර්ථික යුද්ධයේ ජයගන්න. ආර්ථික යුද්ධයේ ජයගන්න නම් අපි බොහොම පැහැදිලිව විදේශ විනිමය ලැබෙන ආර්ථික මරුමස්ථාන අපි ශක්තිමත් කරන්න වෙනවා. ඒ ආර්ථික මරුමස්ථාන ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශක්තිමත්ම ආයතනයක් බවට පරිවර්තනය වෙනවයි කියන එක ඔබතුමියට මම මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන. ඒකම මම මතක් කරන්න ඕන මේ අවස්ථාවේ කරු මේ සභාගමේ හිටියා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ පරමාදර්ශී නායකයා. එතුමාව සිහිපත් කරන්න ඕනේ. මොකද හේතුව කලගුණ දන්න මිනිස්සු හැටියට යමක් කරපු කෙනෙක් ගැන අගීමක් කරපු සමාජයක් නොවන වුණත් අපි දන්නවද සමාජයේ කලගුණ අමතක වෙනවා. කල හොඳ පස්සෙන් ගලවනවා. ඒ වගේම තමයි මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා. මේ සියලු දේවල් වලදී මම බොහොම නිර්භයව ප්‍රකාශ කරනවා මේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපි ආපසු හැරී බැලුවට පස්සේ අපිට මේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්වර්ණමය යුගය මේ රටට ආර්ථික වශයෙන් දායාද කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මම ඒක කියන්නේ කරුණු සහගතව. සියලු කරුණු කාරණාත් එක්ක තමයි මම ඒක කියන්නේ. ගරු මන්ත්‍රීතුමිය ඉංග්‍රීසි ජාතිකයන්ට අපි අපේ භූගෝලීය පිහිටීම අනුව අපි පිහිටලා තියෙන්නේ තාමත්ම මේ නාවික ක්ෂේත්‍රයේ ඉතාමත්ම ආකර්ෂණීය ස්ථානයේ. ඒ ආකර්ෂණීය ස්ථානය තුල පිහිටීම ඉතිහාසයේ තුල අපේ වරායවල් ගැන නොඑක් විදියට කියවෙනවා ඉතිහාසයේදී. 1505 ඉඳලා කියවෙනවා. ඒ කාලේ ඉඳන් ඉංග්‍රීසි ජාතිකයන් විසින් 1875 ඉංග්‍රීසි ජාතිකයන් 1875 ආරම්භ කරනවා කිලෝමීටර් 2.7ක දියකඩනයක් හදන්න. සුදු ජාතිකයන් ආරම්භ කරනවා. සුදු ජාතිකයන් ආරම්භ කරන කිලෝමීටර් 2.7 දියකඩනය හදන්න එදා සුදු ජාතිකයන්ට ගිය කාලය වසර 37ක්. 1875 ආරම්භ කළා 1913 තමයි ඒ දියකඩනය අවසන් කරන්නේ. එතකොට අපිට එවැනි උරුමයක් තියෙන අපි ඒ කාලවකවානුව දිහා බලලා අවුරුදු 37ක් දියකඩනයකට ගිය කාලයත් දිහා බලලා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙරටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එතුමා යුද්ධය අවසන් කරන අවුරුදු 30ක අවසන් කළ එතුමා ආර්ථික යුද්ධය ජය ගන්න අවශ්‍ය කරන වටපිටාවේදී එතුමා බලනවා ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන සාධකය නම් නාවික ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි. ලෝකයට ගැලපෙන නව නැව් නිෂ්පාදනය වෙනකොට නැව් සමාගම් නොයෙක් විදියට ආකර්ෂණීය කර ගැනීමට අවශ්‍ය කරන වරායක් අපි හැදිය යුතුයි. අන්න ඒ නිසා තමයි එදා එතුමා තීන්දුවක් ගන්න. මං සතුටු වෙනවාද එදා එතුමගේ රාජ්‍ය අමතිවරයා හැටියට. එතුමා ජනාධිපතිතුමා, එතුමා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා, වරාය නාවික එදා. ඒ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට එතුමත් එක්ක මේ වැඩ පිළිවෙලට දායකත්වය ලබා දෙන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා. මොකද එදාගත්තු තීන්දුව අපි. එදාගත්තු තීන්දුව තමයි අර විශේෂයෙන්ම තිබුණු අපිට තිබුණු ජයබහලු පර්යන්තය සහ SAJT පර්යන්තය හවුල් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තිබුණු මේ පර්යන්ත දෙක එකත් එක්කම කොළඹ දකුණු වරාය දියුණු කිරීමේ වැඩසටහන ශක්තිමත් කරනවා. ඩොලර් මිලියන් 300ක් අපි ආසියානු සංවර්ධන ණය ක්‍රමයේ යටතේ ලබා ගන්නවා. ඩොලර් මිලියන් 100ක් වරාය අධිකාරියේ මුදල් යොදවනවා. ඩොලර් මිලියන් 400ක් අපි පාවිච්චි කරමින් අපිට පුළුවන් වෙනවා කිලෝමීටර් 6.8ක දිය කඩනයක් හදන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ දිය කඩනය තුළ කිලෝමීටර් 6.8ක දිය කඩනයක් තුළ පර්යන්ත තුනක අයිතිය හම්බ වෙනවා අපිට. පර්යන්ත තුනක් ගොඩනැගීමේ අයිතිය. එකක් නැගෙනහිර පර්යන්තය, අනිත් එක බටහිර පර්යන්තය 1, බටහිර පර්යන්තය 2 කියන පර්යන්ත තුනක අයිතිය ඇති වෙනවා. එතකොට ඒ අනුව තමයි මේ වරාය ක්ෂේත්‍රය අපි ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ තුලින්ම පර්යන්තයක් එදා දියකඩනයෙන් පස්සේ CICT කියන පර්යන්තය හදලා චීනය සමග ශ්‍රී ලංකා වරාය අධිකාරිය හවුල් සමාගමක් පිහිටවීම තුළ ලෝකයේ ගැඹුර මීටර් 20යි 22යි තියෙන ගැඹුර තියෙන ලෝකයේ ඕනෑම විශාල නෞකාවක් මේ පර්යන්තය හසුරවන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ තුලින් වරාය අධිකාරියට ආදායම් මාර්ග ලැබෙනවා. අපි දන්නවා මේ තුළ අපට ලොකු ශක්තියක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අත්තර දැමුවා නම් මේ දියකඩනය හැදිය යුතු නැහැ. මේක අත්තරලා දාලා තිබුණා නම් එහෙම තාමත් අපිට තියෙන්නේ ජයබහලු පර්යන්තයත් SAJT පර්යන්තයත් විතරයි. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා ඉතිහාසයේ දිහා බැලුවම ලලිත් ඇතුළත් මුදලි ශ්‍රීමතානන් කොයි දේශපාලන මතයක් දැරුවත් එතුමාගේ කාලය තුලත් මේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඉතාමත්ම සුවිශේෂී වගකීමක් ඉටු කරපු නායකයෙක් කියන එක බොහොම නිහතමානීව මතක් කරනවා. එයින් පසුව එතුමාට පුළුවන් කමක් ලැබෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ එදා ගත්තු තීරණයත් එක්ක තමයි අද නගරීර පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට දායක වෙන්නේ සහ තවත් CICT පර්යන්තයත් වෙස්ට් දකුණු පර්යන්තය 1 සහ 2 මේ රටේට අයිතියක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මේ තුල අපිට පහුගිය මම අර කිව්වා පහුගිය යහපාලන කාලය තුල තීන්දුව නොගැනීම. ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය දන්නවා සාමාන්‍යයෙන් අපි මෝටර් සයිකල් එකක් ගන්නකොට හෙල්මට් එකක් ගන්නවා. මෝටර් සයිකල් එකක් ගන්නකොට හෙල්මට් එක ගත්තේ නැත්නම් ගිහිල්ලා හැපිච්චාන් ඔළුව වැදුනොත් මැරෙනවා. ඊළඟට අලියෙක් ගන්නකොට අනිවාර්යෙන් හෙන්ඩුවක් ගන්නවා. අලියෙක් ගන්නකොට හෙන්ඩුවක් ගන්නවා. දැන් පහුගිය කාලේ ඔබතුමියත් මට අපේ කරපු එක කියන්න හදන්නේ මගේ මිත්‍රය. අලියා ගත්තද? හෙන්ඩුවත් එක්ක ගත්තා. අලියා විතරක් නෙවෙයි. අලියත් ඉන්නවා, හෙන්ඩුවත් ඉන්නවා, තවාලි පොලිමේ එනවා. එතකොට අලි රෑනම අපි ළඟ. බය වෙන්න එපා. හොඳ අලි. තමන්ගේ වර්ග හලින්ගෙත් වර්ග ඉන්නවා. හලින්ගේ ඉන්නවා අර උඩවලවේ ඉන්නවා හිඟන අලි. මොකද හේතුව? නෑ හොඳයි. ඒ උඩවලවේ ඉන්නවා අර පළතුරු ටිකක් අරන් එනකොට ඒක ඉල්ලගෙන කන හිඟන අලි. එහෙම අලි නෙවෙයි. හොඳ කරඬුව අරගෙන යන ශක්තිවන්තව ඒ වගේ අලි තමයි ගන්න. ඉතින් එහෙම අලි තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ගායන්තර නෙවෙයි ගායන්තර. නෑ ගායන්තර නෙවෙයි. ඒ නිසා හොඳ හොඳ ඔය ඉන්නේ ඔය. ඔය හොඳ හොඳම ඔය ඉන්න ඔන්න හොඳම අලි ටිකක් ඉන්නවා. බලන්න අපේ 34 මගේ මිත්‍ර ඉමිටියාස් බාගිර් මාකර් මගේ සහෝදරයෙක් වගේ තලත අතුකෝල්ල මගේ සහෝදරි ඔන්න හොඳ අලි ඇතින්නිය. ඔන්න. ඉතින් මං හිතන්නේ අපි හෙන්ඩුව මෙහෙනම් ගත්තම මෙල්ල කරගෙන ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අලි ගැන කතා කරා මේක කිව්වේ. ඒ නිසා ගරු මම කිව්වේ එදා මම මේ කතාව කිව්වේ මන්ත්‍රීතුමිය මොකක්වත් හින්දා නෙමෙයි. අපේ ජයබහලු පර්යන්තේ තිබුණා 5 වෙනි අදියර. ජයබහලු පර්යන්තේ 1, 2, 3, 4. 5 වෙනි පර්යන්තේ පර්යන්තය හදන්න ඕන. ඒ පර්යන්තේ ඒක හැදුවේ නැති වුණාම නැවක් ආවට පස්සේ අපිට සිද්ධ වෙනවා ඒ නැවේ බඩු බාන්න ගියාම ඒ නැව ඉස්සරහට ගන්න පස්සට ගන්න ආපැත්තට හරවන. ඒතර පහුගිය රජයේ ඒ ජහපාල රජයේ කාලෙන් ඒ කාලේ තීන්දුවක් අරගත්තා මේක අනිවාර්යෙන් මේ කොටස හදන්න ඕන. ඊට පස්සේ මේකට ටෙන්ඩර් දෙකක් ඇඳවනවා. එකක් තමයි අර පර්යන්තය හදන්න, අනිත් පැත්තෙන් ඒකට අවශ්‍ය කරන දඹකර ටික ගේන්න. මේ දෙකම ක්‍රියාත්මක වුණා. ඒ ටෙන්ඩර් මණ්ඩලය විසින් එක තීන්දුවක් ගත්තා. තීන්දුව අරගෙන මොකද්ද අවසානයේ සිද්ධ වුණේ? මේකෙන් පර්යන්තය හදන එක කරන්නේ නෑ දොඹකර ටික විතරක් අනවුම් කරනවා. අර මන්ත්‍රීතුමියනි දොඹකර අනවුම් කරනවා පර්යන්තේ නෑ. අර මම කියපු දේ වුණා. අලියා ඉන්නව හෙන්ඩුව නෑ. මෝටර් සයිකලේ තියන හෙල්මට් එක නෑ. ඉතින් මොකද්ද උනේ අන්තිමට? අර පැත්තෙන් අර දොඹකර ටික ආවා. ගරු මන්ත්‍රීතුමිය ඒ දොඹකර වගේ ඒවා ගෙනාවම දැන් සාමාන්‍ය මොකක් හරි වාහනයක් ගෙනාව ගරාජ් එකේ දාන්න පුළුවන්. මේ දොඹකර පුළුවන් කමක් තියෙනවා. මෙතන මේ අපේ මං ගිතන වරායාධිකා නිලධාරීන් මෙතන ඇති. හොඳ ශක්තියක් තියෙන නිලධාරීන් වැඩ කරපු නිලධාරීන් මෙතන ඉන්නවා. ඔවුන් බලනවා මේක කොහෙද අපි ගොඩවාන්නේ කොහෙද? ප්‍රශ්නයක්. අවුරුදු 20 30 40 තියෙන හොඳ අධ්‍යක්ීම් තියෙන නිලධාරීන්. ගොඩ බාන්න තැනක් නැහැ. මේක ගෙනල්ලා බානවා නගරීර පර්යන්තේ. නගරීර පර්යන්තේට හරියන මේකක් නෙමෙයි මේ. මේ දොඹකර ටික. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එක පැත්තෙන් රට තුල අර්බුදයක් නිර්මාණය වෙනවා. සමහරු කියනවා නගරීර පර්යන්තේ කරා යන්න පුළුවන් ඕකෙන්. ඒක වෙන්න බෑ. නගරීර පර්යන්තේට අවශ්‍ය කරන දොඹකර නෙවෙයි ඒක. නමුත් අද අපිට පුළුවන්කම ලැබුණා එදා බට ඒ ජයබහලු පර්යන්තේ තිස අත්නායක මන්ත්‍රීතුමනි අපි ජයබහලු පර්යන්තේ අර කොටස හදලා අපිට තව නොබෝ දිනකින් අලුත් අපේ ඇමතිතුමා ඉන්නවා නිමල් සිරිපාල ඇමතිතුමා. එතුමාගේ වැඩ කොටස අඛණ්ඩව ඉදිරියට අරගෙන යනවා. මම සුබපතනවා හිටපු ඇමතිවරයා හැටියට. මම එතුමා කියන්නේ ඉතා ඉක්මනින් නගරීර පර්යන්තේ වැඩ ක්‍රියාත්මක වෙනකොටම ඒ නගරීර පර්යන්තේට මේවට අනුමුම් කරලා තියෙන දොඹකර ටික ඒ ගේන නෞකාවෙන්ම මෙතෙන්ට බාන ගමන් ඒ නගරීර පර්යන්තේ තියෙන දොඹකර ටික ගෙනියලා ජයබහලු පර්යන්තේ පස්වන කොටසේ ස්ථාපිත කරන්න. මම ඒකයි කියන්නේ කල යුතු දේ නොකරපු දේ. ඒ වගේම තමයි නගරීර පර්යන්තය අපි එදා කොටසක් කරලා තිබුණේ. ඒ කොටසක් කරලා තිබුණා. ඒ කොටස එහෙම්මම ඇතෑරියා. ඒ කොටස ඇතෑරියා. ඒක තුල තමයි මේ සියල්ල නිර. හැබැයි නගරීර පර්යන්තයත් එදා අකණ්ඩව අපි කරගෙන ආවනම් මගරු මන්ත්‍රී අකණ්ඩව අපි කරගෙන ආවනම් රජය මාරු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. අපේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකේ වරද මේ. අපි ඒක කරගෙන ආවනම් ඉදිරියට එහෙනම් නගරීර පර්යන්තය හදලා අවසන් වෙනවා 2018. 2018 අවසන් වුණා නම් අද වෙනකොට අපි මිලියන බහලුම් මිලියන 10ක් 11ක් බවට පරිවර්තනය වෙනවා අපේ බහලුම් ධාරිතාව. ඉතින් මේක තමයි එදා මග හැරිච්ච දේ. ඒ මග හැරිච්ච දේ ගැන දැන් ආපහු කතා කරලා වැඩක් නැහැ. දැන් අපිට තියෙන්නේ මොන ආණ්ඩු මාරුණත් කමක් නැහැ. මේවා තමයි ආර්ථික මරුමස්ථාන. මොන ආණ්ඩු මාරුණත් කමක් නැහැ. මොන ඇමතිවරයා මාරුණත් කමක් නැහැ. ජාතික ප්‍රතිපත්තියක් හැටියට මේ වරාය ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්න ඕන. එදා අපි ඉලක්ක කරලා තිනවා ගරු මන්ත්‍රීතුමනි එදා මම මගේ ලේකම්තුමා අමාත්‍යයන් සීටපු නිලධාරීන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ නිලධාරීන් සේවකයාට මම අහුම්කම් දෙන්න වෙනවා. ඔවුන් ගාව හොඳ අදහස් තියෙනවා. අපිට වැඩිය අදහස් තියෙනවා. උන්ට අහුම්කම් දෙන්න ඕන. අහුම්කම් දීලා අපි 20:35 වෙනකොට කොළඹ වරාය උතුරු පර්යන්ත හදන්න. ඒ වගේම උතුරු දිය කඩනය හදන්න. මේ අවශ්‍ය සැලසුම් ටික කරන්න ඕන. මම හිතන්නේ ඒක අපි රජයක් හැටියට කොයි රජේ ආවත් ඒ හදන එක ඒ බාර ගන්න රජේ වගකීමක් හැටියටයි වෙන්නේ. ඒක රටේ ඉදිරි අනාගතයේ උපදින දරුවා වෙනුවෙන් කරන ආයෝජනයක් බවට පරිවර්තනය වෙනවා. ඒතොර විශේෂයෙන්ම මේ වරාය අධිකාරිය තුල මේ දිය කඩනේ එදා හදපු එක තුල තමයි පෝට් සිටියක් නිර්මාණය වෙන්නේ. නැත්තම් කොළඹ නගරයේ මෙවැනි පෝට් සිටියක් හදන්න බෑ. මේ දිය කඩනය දිහදීම තුලින් දියකඩණය භාවිතා කරගෙන තමයි පෝට් සිටියක් එදා හදන්න අපි ගිවිසුම් ගත වෙන්නේ. ඒ පෝට් සිටිය හදලා අද මේ වෙන විට ඒක සම්පූර්ණයෙන් පුරවලා මේවට ආයෝජකයන් එනවා. මේක මං හිතන අනාගතයේ ඉදිරි කාලය තුල අපි කවුරුත් මේ දේශපාලඥයෝ මහජන නියෝජිතයෝ හැටියට අපිට සතුටු වෙන්න පුළුවන් වෙයි. මේ තුලින් අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවනම් මේ තුලින් ලෝකයේ දියුණු වෙච්ච රටවල් එවැනි විදියට මූද ගොඩකල්ල හදපු අපි දන්නවා ඩුබායි රටට ගියාම මූද ගොඩකල්ල කොපමණ ප්‍රමාණයක් මේ වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවද කියලා. ඒ වගේම මේක ආර්ථික මරුමස්ථානයක් කරන්න ඉදිරි කාලය තුල විශ්වවිද්‍යාලයක් ඒ වගේම ජාත්‍යන්තර රෝහල් මේ සියල්ල අපි මේ පෝට් සිටිය තුල ඉදි කරගන්න පුළුවන් නම් මේක ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ දවැන්ත ශක්තිය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම අපේ වගකීමක් හැටියටයි මම කල්පනා කරන්නේ. විශේෂයෙන්ම ගාල්ල වරාය පෞද්ගලිකාංශයත් එක්ක ඒක රාශි කරගෙන දියුණු කරන්න. ඒ වගේම තිරුකුණාමල වරාය කර්මාන්ත වරායක් බවට. ගරු මන්ත්‍රීතුමිය සමහර වෙලාවට අපි ගන්න තීන්දුව වලට මන්ත්‍රීතුමිය මේ ඔබතුමිය අපිත් ගන්න සමහර තීන්දුව ඇත්ත. හැබැයි ඒක තිත්ත වෙනවා සමහරුන්ට. ඒක ඇත්ත ඒක තිත්ත වෙනවා. මම තිරිකුණාමල වරාය වෙනුවෙන් 37 නායක ගරු මන්ත්‍රීතුමිය මම තීන්දුවක් ගත්තා. තිරිකුණාමල වරායේ තිබුණා එක වරාය තුල එක කර්මාන්ත ශාලාවක් විතරයි නීතියක් එක වරාය එක කර්මාන්ත ශාලාව. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි ඒ කර්මාන්තවල දැන් තව කර්මාන්තවල අක්කර 5000ක් විතර තියෙන භූමි ප්‍රමාණය ලෝකයේ ස්වභාවික වරායක්. අපි අපි හිර වෙලා ඉන්නවා. මට අදාළ නැහැ කවුද සමාගම් ආයතන කියන එක. මම රට වෙනුවෙන් මම තීන්දුවක් ගත්තා එදා. මොකද්ද ගත්තු තීන්දුව? එහෙම බෑ. එදා ඒක ගන්න ඇති කාවහරි ඒ ඔහු ආකර්ෂණීය කරගන්න. ඒ දවසල ආයෝජකයන් නැති හින්දා ඔහු ආකර්ෂණීය කරන්න ගන්න ඇති. ඒ නිසා එදා ඔවුන්ට පුළුවන්කම ලැබුණා එක වරායයි එක කර්මාන්ත ශාලාව. අපිට පුළුවන්කම ලැබුණා ඒක අවසන් කරා. අද ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම කර්මාන්ත ශාලාවකට තිරුකුණාමල වරායට ඇවිල්ලා ආයෝජකයෙකුට පුළුවන් ඒක මේවා කරන්න. දැන් සිමෙන්ති මිල ඉහළ යනවා. ජකඩ මිල ඉහළ යනවා. අපි මොකද කරන්නේ? අපි කියනවා නෑ අපිට තියෙන ආයතනයයි 1:2 කිය. හැබැයි ආයෝජකයෝ 10ක් 15ක් 20ක් ඇවිල්ලා මේ කර්මාශාලා ඉදි කරනවා නම් අපිට පුළුවන් ඒක ශක්තිවන්තව ඉදිරියට ගෙනියන්න පුළුවන් කියන එක අපි මතක් කරන්න ඕන. ගරු මන්ත්‍රීතුමීන්. ඒ නිසා අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම JCT Oil Bank ඒ සම්බන්ධයෙන් එතාමත්ම ලංකාවේ අපි මේ ඔයිල් බැංකේ තුලින් නැවුතෙල් සපයන වගකීම ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ක්‍රියාත්මක වෙන මේ JCT ඔයිල් බැංක එකේ අපිට පුළුවන්කම ලැබුණා මිලිලීටර් මෙට්‍රික් ටොන් 34,200ක වර්ධනයක් ඇති කරන්න. ඒ තුලින් විශේෂයෙන්ම පෞගිය කාලවකවානුව තුල අපි දන්නවා මේ තෙල් අර්බුදයක් ඇති වෙච්ච වෙලාවේ අපි මේ රටේ තියෙන ඇඟලුම් කර්මාන්ත සහ අපරායන ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්ත ශාලාවල් වලට තෙල් ප්‍රශ්නයක් එනකොට අපි ඔවුන්ට කිව්වා ඒ තෙල් ප්‍රශ්නය එනකොට අපි කැබිනට් පත්‍රිකාවකින් අනුමැතියක් ලබාගෙන ඔබලට මේ නැව් වලට ලබා දෙන තෙල් ලබා දීමටත් අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. මේක ඉතාම හොඳ ව්‍යාපාරයක්. අපි දන්නවා අපේ මේ සේද මාවත දිගේ විශාල නැව් ප්‍රමාණයක්. විශාල නැව් ප්‍රමාණයක් මෙතනින් යනවා. අපේ වරායට ඇතුල් වුණත් අපිට ඔවුන්ට තෙල් සපයන වගකීම පැවරීම ලොකු ශක්තියක් වෙනවා.
ඔබතුමාට මේ දු දෙකක කාලයක් තියෙනවා.
ඔව් විසුදු. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය මේ වගකීම් ටික ඉදිරියට අපි මේ ආයතන ආරක්ෂා කරගෙන ඒ වගේම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ නැව් වලට අවශ්‍ය කරන ඒ ලබා දෙන බලපත්‍ර ලබා දී මේ වගේ නොයෙක් විෂයපතයන් ඉදිරියට අපි අරගෙන ගියා. ඒ අරගෙන ගිය විෂයපතයන් තුල අපිට ලොකු ශක්තියක් ඇති කරන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වරාය ක්ෂේත්‍රය අඛණ්ඩව ඉදිරියට ගෙනියලා මේකේ අභියෝග රාශියක් තියෙනවා. මේකේ වෘත්තීය සමිති ප්‍රශ්න තියෙනවා, තවත් ප්‍රශ්න තියෙනවා. මේ හැම ජාතිම මම හිතන්නේ වර්තමාන ඇමතිතුමාටත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර වෙලාවට ඇමතිතුමා මතක තියාගෙන සෙමට දෙනකොට පිටට විසයි. පිටට දෙනකොට සෙමට විසයි. ඉතින් මේ තැන්වල වැඩ කරනකොට හරි අමාරුයි. හැබැයි සෙමට දීලා පිටට විස වුණත් කළ යුතු දේ හරියට අපි කළ යුතු වෙනවා. තීන්දු ගන්නකොට හරි අමාරුයි. අල ගලවනකොට වැල මැරෙනවා. නේද? මන්දීතුනේ අල ගලවන්න ඕනේ. එතකොට තමයි වැල මැරෙන්නේ. ඉතින් ඒ නිසා හැබැයි ගන්න තීන්දුව අපි ඒ ගන්න තීන්දුව රට වෙනුවෙන් නම් අපි ඒ ගන්න තීන්දුව අනාගත දරුවන් වෙනුවෙන් නම් රට වෙනුවෙන් නම් ගන්න එක සුභවාදී තීන්දුවක් කියන එකයි මගේ විශ්වාසය හැටියට යන්නේ. ඒ නිසා මම සුභ ප්‍රාර්ථනා කරනවා දරු ඇමතිතුමාට, එවැගේම මගේ සහෝදර රාජ්‍ය ඇමතිතුමාටත්, එවැගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට, ඒ පරාය සේවකයන්ට හැම දිනාටම සුභ පතනවා. ශක්තිවන්ත ඉදිරියට යන්න, බය නැතුව තීන්දුව අරගන්න. හිටපු ඇමතිවරයා හැටියට මම ඔබ දිහා බලලා ඔබ හොඳ දෙයක් කරොත් සතුටු වෙන්න පුළුවන් කියන එක මතක් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු ඉමිතියස් වාකිත් මාකර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. මට ලැබිලා තියෙන වෙලාව තුළ අධිකරණ අමාත්‍යාංශය ගැන කරුණු කීපයක් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ලෝකේ රටවල ආර්ථික තත්ත්වය, සාක්ෂරතාවය ආදී ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ගැන මනින ලෝ පිළිගත් මිනුම් දඬු තියෙනවා. සමස්තයක් ලෙස රටක උසස් බව මනින්නට නම් රටක අධිකරණයේ ස්වාධීනත්වය, නීතිය ආධිපත්‍ය, වෙනස්කම් පෑමෙන් තොරව රටක ජනතාවගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් දක්වන සැලකිල්ල ආදිය තුළින් තමයි රටක උසස් බව මනින්න පුළුවන් වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. රටක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයන්ට ලක් වූ අයට, වංචාවන්ට මංකොල්ලයන්ට බඳුන් වෙච්ච අයට, නඩු ප්‍රමාදයන් නිසා අසාධාරණයට බඳුන් වූ අයට වැනි කොටස්වලට සාධාරණත්වය, යුක්තිය නිසි ලෙස ඉටුවන ක්‍රියාදාමයක් තිබෙනවා නම් ඒ තුළින් තමයි රටක ප්‍රතිරූපය උසස් වෙන්නේ. මෙවැනි ක්‍රියාදාමයන් තුළින් තමයි රටක පුරවැසියන් බලගන්වන්නට පුළුවන් වෙන්නේ. දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීම වලින් තොරව මේ සෑම කාරණයකදීම සාධාරණීය යුක්තිය ඉටුවන බවට විශ්වාසය ගොඩනැගෙන වාතාවරණයක් රට තිබෙනවා නම් ඒ රටේ මිනිස්සු ඉබේම බලගැන්වෙනවා. මෙවැනි පසුබිමක් ගොඩනැගී තිබෙන විට රාජ්‍ය පාලනය ගැනත් ක්‍රමය ගැනත් ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙනවා. අසාධාරණයකදී අයුක්තියකදී ඊට එරෙහිව නගන හඬට නිවැරදි ප්‍රතිචාරයක් ලැබෙන බවට විශ්වාසයක් ගොඩනැගෙනවා නම් එතෙන්දි පුරවැසියන් බලගැන්වෙනවා. අපේ රටේ සිදුවලා තියෙන බව කියන මානව හිමිකම් උල්ලංඝනයන් ගැන නිසි පියවර ගන්නා බවට අපේ වගකිව යුතු උදවිය විවිධ අවස්ථාවලදී විවිධාකාර විදියට රටටත් ලෝකයටත් පොරොන්දු දීලා තියෙන එක අපි කවුරුත් දන්න දෙයක්. මානව හිමිකම් කොමිසමේ වාර්ෂික සමුළුව ආසන්න වන කාලයේදී සිදුවන දඩිබිඩි හැසිරීම, කලබල හැසිරීම අපි අවුරුදු පතා දකිමින් සිටිනවා. මේ දින පොරොන්දු බොහොමයක් බොහෝ දුරට ඉටු කිරීමේ ප්‍රධාන වාකීම පැවරෙන්නේ අධිකරණ අමාත්‍යාංශය මතයි. මේ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයේ වැඩ වාර්තාව ගැන, එහි සාර්ථකත්වය පිළිබඳ ප්‍රතිශතය කුමක්ද යන්න ගැන විමසා බලන්නට, පසුවිමරම් විපරම් කරන්නට මේ විවාදය හොඳ අවස්ථාවක්. 30 වසරක යුද්ධ අවධියේදී සිදුවෙච්ච යම් යම් වැරදීම් අසාධාරණකම් නිසාත්, කෝවිඩ් වසංගත අවධියේදී සිදුවෙච්ච අයුක්තිසහගත සහ අසාධාරණ ක්‍රියාදාමයන් නිසාත්, හිංසාවට පීඩාවට පත්ව සිටින අයවලුන්ට දැන්වත් සාධාරණයක් යුක්තියක් ඉටුවේද යන්න ගැන ඒ පවුල්වල උදවිය තවමත් වේදනා සහගතව බලා සිටිනවා. එමෙන්ම පාස්කු ප්‍රහාරය නිසා වේදනාවට පත්වෙච්ච දරු පවුල්වල උදවිය ඒ නියම සත්‍ය දැනගැන්මට දැඩි අදිෂ්ඨානයකින් ඒ රටගලේ නිරත වෙලා ඉන්නවා. අසාධාරණකම් ගැන වගේම අයුක්ති සහගත දෑ සිදුනාට පස්සේ සංහිඳියාවක් ඇති කරන්නට නම් ඒ සඳහා අවංක අදිෂ්ඨානයක් සහ ඌමනාවක් ඇතනම් ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. මේ සඳහා හොඳම ආදර්ශය ලබා ගන්නට පුළුවන් රට දකුණු අප්‍රිකාවේයි මම විශ්වාස කරනවා. මේ සඳහා දේශපාලන අදිෂ්ඨානය, පොලිටිකල් විල් එක තිබීම අත්‍යවශ්‍යයි. වචනවලින් නොව ක්‍රියාවෙන් අපි එතනට යා යුතුයි. වැරදි සිදුවී ඇති තැන් පිළිගෙන ඒවා කුමන පාර්ශවයෙන් සිදුවුණත් ඒවා ගැන සද්භාවයෙන් පසුතැවිලි වෙමින් නිවැරදි මඟට ප්‍රවේශ වීමට කටයුතු කළ යුතුව තිබෙනවා. පහුගිය අවුරුදු වසර ගණනාවක් තිස්සේ අපේ රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, රාජ්‍ය සේවය වගේම අධිකරණය ඇතුළු පවතින ක්‍රමයේ හැසිරීම පිළිබඳව ලොකු විශ්වාසය බිඳවැටීමක් ජනතාව තුළ ඇති වී තිබීම අප පිළිගත යුතුව තිබෙනවා. ජනතාව තුළ ඇතිව ඇති ඒ විශ්වාස භංගත්වය වගේම එනිසා ඇති වූ කලකිරීම, විරෝධය කිසි කලක නොවූ ආකාරයෙන් පිටාර ගැලීම අපි පසුගිය කාලවලදී දුටුවා. කිසිදු කාලයක විරෝධතාවකට දේශපාලන කටයුත්තකට එළියට නොබැස්ස අතිමහත් ජනතාවක් මෙලෙස අවිහිංසාවාදී ලෙසින්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් විරෝධය දක්වන්නට වීදි බැස්ම සිදුවුණේ පවතින ක්‍රමයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු නොවන හේතුවෙන් සහ ඒ තුළින් උරුම වී ඇති දුක් පීඩාවන් ඉවසා ගන්නට බැරිව හෙම්බත්වීම නිසයි. වත්මන් පාලනය, ජනතාවගේ මේ හැඟීම්, සිටිවිලි, අභිලාෂයන්, ප්‍රාර්ථනාවන් කිසිවක් අවබෝධ කරගෙන ඇති බවක් නම් ඔවුන් මේ ජනතා හඬට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නට නැහැ. බලන්න විධායකය ජනතාව නගන හඬට ප්‍රතිචාර දක්වන හැටි. සාමකාමීව කාන්තාවන් දෙදෙනෙක් තම අදහස් දක්වන පුවරුවක් ඔසවාගෙන පාරේ ඇවිද යාමට පවා පොලිස් අවසර කලින් ලබා ගත යුතුයි කියන තරමට අපේ රට අද පොලිස් රාජ්‍යයක් බවට පත්වීම නොවේද අද අපි දකිමින් සිටින්නේ. ව්‍යවස්ථා දායකයේ බහුතරය ගන්නා වූ තීන්දු තීරණ දෙස, මෙහි කරන කතාවන් දෙස මධ්‍යස්ථව සිතන ජනතාව පළ කරන අදහස් අප තේරුම් ගත යුතුව තිබෙනවා. අපි ඇත්තෙන්ම මහපොළොවේ තත්ත්වය අවබෝධ කරගෙන තිබෙනවද? ජනතාවගේ හදගැස්ම අවබෝධ කරගෙන තිබෙනවද? ජනතා අභිලාෂයන් අවබෝධ කරගනිමින් ඊට ගරු කරමින් තීන්දු තීරණ ගන්නා වූ තත්ත්වයක් මේ සභාව තුළ අද දකින්නට පුළුවන්ද? ජනතා අභිලාෂයන් ප්‍රාර්ථනා අවබෝධ කරගෙන ඊට ගරු කරමින් තීන්දු තීරණ ගන්නවා වෙනුවට තම දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නට, බලය රැකගන්නට කටයුතු කරන විකෘති පාර්ලිමේන්තුවක තත්ත්වයට අපේ ව්‍යවස්ථාදායකය පත්ව තිබීම නිසා අද රටේ බහුතර ජනතාව තුළ ලොකු කලකිරීමක් ඇති වී තිබෙනවා, මහා විරෝධයක් මතු වී තිබෙනවා. සමස්තයක් වශයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සාර්ථකත්වය ගැන අද ගැටළු මතුවෙලා පවතින මේ නියෝජිත පාර්ලිමේන්තු ක්‍රමය තුළ මහජන ඡන්දයෙන් තීරීපත් වූ නියෝජිතයන්ට වසර 5ක බලපත්‍රයක් ලැබෙනවා. ඒ අතර කාලයේදී ජනතාවට ඔවුන්ට බලපෑම් කරන්නට ක්‍රමවේදයක් නැහැ. මහජන නියෝජිතයන් මේ පවතින ක්‍රමය තුළ ජනතාවගෙන් ඈත් වෙනවා. මෙවන් පසුබිමක මේ ක්‍රමය තුළ ජනතා සහභාගීත්වය වර්ධනය කරන විකල්ප මාර්ග නව මං ගැන සිටීමට බලකරන වාතාවරණයක් දැන් උදා වෙලා තිබෙනවා. මේ හිඩැස නිසයි ගාලු මුවදර ඇතුළු රටපුරා අරගල නමින් විරෝධතා ව්‍යාපාර මතු වුණේ. ජනතාව සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති හිඩැස පිරවීමට ඉදිරිපත් වෙලා තිබෙන නවතම යෝජනාවක් තමයි ඩෙලිබරේටිව් ඩිමොක්‍රසි සංකල්පය. ඩෙලිබරේටිව් කියන වචනෙට මහාචාර්ය සුචරිත ගම්ලත් දී ඇති සිංහල පදය වන්නේ සංවිචාරණය යන්නයි. සංවිචාරණයෙන් අදහස් වන්නේ කිසියම් තීරණයක් ගැනීමට පෙර ඊට අදාළ සියලු කොටස් සමග සංවාදයක් සාකච්ඡාවක් පවත්වා පොදු එකඟතාවක් ඇති කර ගැනීම. මෙය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තවත් ඉදිරියට ගෙන යන ප්‍රගතිශීලී දියුණු පියවරක්. සංවිචාරණ සමාජයක් කියලා විජයනන්ද ජයවීර මහත්මයා සිංහලෙන් ලියපු පොත පාර්ලිමේන්තු පුස්තකාලයට ඇනවුම් කළ තිබුණ වාසුදේව නානයක්කාර මහත්මයා මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අදාළ කරගත හැකි සූසු ජනතාවාදී ක්‍රමයක් ලෙස මෙම සංවිචාරණ සමීක්ෂණ ක්‍රමය හඳුන්වන්නට පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය නීතිඥවලට පමණක් සීමා වූ කාර්යයක් නොවේ. මේ ක්‍රමය තුළින් ජනතාව මේට සක්‍රියව දායක කරගන්නට පුළුවන්. මේ ක්‍රමය රටවල් දෙක දැනටමත් සාර්ථකව යොදාගෙන තිබෙනවා. ඒ අයිස්ලන්තයේ සහ මොංගෝලියාවේ. අයිස්ලන්තයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන මහජන මතයක් ඇති වුණේ 2008 ආර්ථික අර්බුදයෙන් රටේ ආර්ථිකය කඩා වැටුණු නිසා. ඒ තත්ත්වය අපේ රටේ අද තත්ත්වයට සමානයි. ජනතාව වීදි බැහැලා උද්ඝෝෂණය කළා, පෙළපාලි ගියා අපේ අරගලය වගේ. රටේ ආර්ථිකය යළි ගොඩගන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුයයි පොදු ජන මතයක් ගොඩනැගුණා. ආර්ථිකය දේශපාලනය මත රැඳී තිබෙන නිසයි ඒ අනුව ජනතාව අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයක් සහ එකඟතාවක් ඇතිකර ගැනීමට සංවිචාරණ සමීක්ෂණ ක්‍රමය යොදාගත්තා. සංවිචාරණ සමීක්ෂණ ක්‍රමය සාර්ථකව යොදාගත් තවත් රටක් තමයි මොංගෝලියාව. මොංගෝලියානු පාර්ලිමේන්තුවේ කතානායකවරයා මේ ක්‍රමය ගැන දැක්වූ විශේෂ උනන්දුව නිසා මේ උත්සාහය එහිදී සාර්ථක වුණා. මොංගෝලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට පමණක් නොවේ සාමාන්‍ය නීති රීති සකස් කිරීමේදී පවා සංවිචාරණ සමීක්ෂණ ක්‍රමය යොදා ගන්නවා. එම නිසා මහජනතාව සහ රාජ්‍ය පාලනය අතර සාධනීය සම්බන්ධතාවක් ගොඩනැගී තිබෙනවා. ඒ ඇත්තේම වචනයේ පරිසමාප්ත අර්ථයේම යහපාලනයක්. මම විශ්වාස කරනවා මේ අත්දැකීම් වලින් අපේ රටටත් යම් ආදර්ශයක් ගන්න පුළුවන් කියලා. මම කැමතියි ඊළඟට ශ්‍රී ලංකාවේ අධිකරණ ශේෂ්ත්‍රය ගැන අදහස් කීපයක් ඉදිරිපත් කරන්නට. මේ අවස්ථාවේදී හිටපු අමාත්‍යතුමන්වත් මම සිහිපත් කරන්නට කැමතියි. එතුමන් මේ කාරණය ගැනත් අපේ අධිකරණ පද්ධතිය විද්‍යුත්කරණය කිරීම පිළිබඳවත් සැබෑ ඌමනාවකින් සහ උනන්දුවකින් කටයුතු කළ බව අපි පිළිගන්නවා. නීති ශේෂ්ත්‍රයෙන් පැමිණි කෙනෙක් ලෙස අද අගින අලුත් ඇමතිතුමත් ඒ අයුරින්ම මේ ගැන උනන්දුවෙන් කටයුතු කරාවි කියන විශ්වාසයක් අපට තිබෙනවා. අද ශ්‍රී ලංකාවේ සිටින විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 400 දෙනෙක් පමණක් වෙනවා. ඒ කනිෂ්ඨ විනිසුරුවරයාගේ සිට අගවිනිශ්චයකාරවරයා දක්වා. ඒත් ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන ජනගහනයක් ඇති ඕස්ට්‍රේලියාව, මැලේසියාව වගේ රටවල විනිසුරුවන්ගේ සංඛ්‍යාව අපට වඩා දසගුණයකින් වැඩි. ලෝකයේ වෙනත් රටවල් හා සසඳන කල අපේ රටේ ජනගහනය අනුපාතයට අනුව විනිශ්චයකාරවරු ඉන්නේ ඉතාම අඩු ප්‍රතිශතයක ප්‍රමාණයක්. එවගේම මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවල ඉතා කාර්යක්ෂමව කෙටි කාලයක් ඇතුළත සමතේකට ගෙන හැකි නඩු සමතේකට පත්කර ගැනීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම අපි දකිනවා. මෙම රටවල් දෙකේම විනිශ්චයකාරවරුන් සමතකරුවන් ලෙස පත්කිරීම සිදු කරනවා. මොවුන් ඉදිරියේදී සමතේකට පත්කරගත නොහැකි වන නඩු පමණක් ට්‍රයල් ජජර්ස් වෙත නැත්නම් නඩු විභාග කරන විනිශ්චයකාරයන් වෙත යොමු කරනු ලබනවා. මේ හා සමාන ක්‍රමයන් අපේ රටේ අධිකරණ පද්ධතිය වෙතද හඳුන්වා දීමේ යෝග්‍යතාව ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නට මම කැමතියි. ඊළඟ කරුණ, අද ශ්‍රී ලංකාවේ නඩුවල ප්‍රමාදයේ කොතෙක්ද යන්න අප කවුරුත් දන්නවා. අවුරුදු පතා නඩු වැඩිවීමේ ප්‍රවණතාවද අපි දකිනවා. මේ පසුබිම තුළ ජනතාවට සාධාරණත්වයේ ඉටු කිරීමට විශේෂ අවධානය යොමු කර කටයුතු කළ යුතුව තිබෙනවා. අපේ රටේ බෙදුම් නඩු, සිවිල් නඩු මෙන්ම අපරාධ නඩුද අනවශ්‍ය කරුණු කාරණා හේතුවෙන් වසර ගණන් නැත්නම් දශක ගණන් ප්‍රමාද වීම අපි දකිනවා. මේ රටේ නඩුවල ප්‍රමාදයන් ගැන කතා කරන විට පසුගියදා ඉතා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති තනතුරට පමණක් දෙවනි වන තනතුරක සිට විශ්‍රාම ගිය කෙනෙක්, ඔහු මා සමග මේ සම්බන්ධව කළ ප්‍රකාශයක් සිහිපත් කරන්නට මම කැමතියි. මම උපුටලා දක්වනවා. කෙනෙකු නඩුවකට පැටලෙනවා කියන්නේ ඒ පුද්ගලයාව නොමරා මැරීමකට සමානයි. නඩුවකට පැටලුනාම එවැනි දසවද විධීමකටයි පුද්ගලයෝ බොහෝ විට බඳුන් වෙන්නේ. ඒ වගේම ඔහු කිව්වා වසර 35ක් තිස්සේ තවමත් නිම නොවූ නඩුවක පාර්ශ්ව කරුවෙක් වෙනින් පෙනී සිටීම මම මේ දිනවල කරමින් සිටිනවා කියලා. ලංකාවේ පවතින නඩුවල තදවදිය ගැන සලකන විට මේ සිටින විනිසුරුවරු තව වසර 10ක් 20ක් වැඩ කළත් මේ නඩු සම්පූර්ණ කළ හැකියයි සිටීම අමාරුයි. මැලේසියාවෙන් රටවල පැරණි නඩු ඉක්මනින් නිම කරන්නට විශ්‍රාමලා ඒවත් විනිසුරුවරුන්ගේ සේවය ලබා ගන්නවා. ඒ සඳහා ඔවුන්ට සියලු පහසුකම් ලබා දෙනවා. ඒ නඩු කටයුතු අවසන් කර ගැනීමට කටයුතු කිරීම අප දකිනවා. ඒ අනුව මේ හා සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් මේ අසාධාරණ නඩු ප්‍රමාදයන් මඟහරවා ගැනීමට ගරු අමාත්‍යතුමන්ගේ සැලකිලි යොමු කරන්නට මම කැමැතියි.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ඇත්තෙම ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන්ගේ මට්ටම තත්ත්වය මා විශ්වාස කරනවා ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලුවත් ඔවුන් ඊට වඩා දියුණු මට්ටමක ඉහළ තත්ත්වයක සිටිනවා කියලා. වැරදි වලට දූෂණ වලට බඳුන් වෙච්ච අතලොස්සක් සිටියත් බෞතරය ගැන සැබවින්ම රටක් හැටියට අපට ආඩම්බර වෙන්න පුළුවන්. ගැටලුව ඇත්තේ ක්‍රමවේදය තුළයි. ක්‍රමවේදයේ ගැටලු ගැන මතක් කරන විට නීතිපති දෙපාර්තමේන්තුව ගැන සඳහනක් කළ යුතුව තිබෙනවා. නීතියේ ආධිපත්‍ය සුරකින නීතියේ යුක්තිය කිසිදු වෙනස්කමකින් තොරව සාධාරණව ඉටුවන සමාජයක ප්‍රතිරූපය සුරකින ලෙසින් අදාළ ආයතන වලට ස්වාධීනව කටයුතු කිරීමට හැකි පුළුවන් වන වාතාවරණය සකස් කර දීම නීති සම්පාදකයන් ලෙස මේ සභාවේ වගකීමක් යැයි මම කල්පනා කරනවා. මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ගැන ගිය වසරේ මේ වැයශීර්ෂය අර්ථයේ ඉරාන් වික්‍රමවත් රත්නමැතිතුමන් ඉදිරිපත් කළ අදහස මමද අනුමත කරනවා. අලුත් අමාත්‍යතුමන්ගේ අවධානය සඳහා එතුමායි කතාවෙන් කොටසක් උපුටා දක්වන්නට මම කැමැතියි. එතුමා මෙහෙම කිව්වා, නීතිපති දෙපාර්තමේන්තුවේ හුඟක් ප්‍රශ්න තියෙනවා, අඩුපාඩු තියෙනවා. මේකට එක හේතුවක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවට බහු භූමිකාවක් තිබීම. එක පැත්තකින් රජයේ නීතිඥ රජයේ දෙපාර්තමේන්තුවල නීතිඥ, අනෙක් පැත්තෙන් ප්‍රධාන නඩු පවරන්න. මම කියන කරුණු එක රජයකට සීමා කර තිබෙන ඒවා නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුව සතු බහු භූමිකාව නිසා එම දෙපාර්තමේන්තුව දේශපාලනය කරණීය වීමට ලොකු ඉඩක් තිබෙනවා. එවගේම එතුමා කිව්වා, මම යෝජනා කරන්නේ මේකයි, නඩුවකට සාක්ෂි නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුව නඩු දමනයක නතර කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? නඩු දමනවා, ආණ්ඩු වෙනස් වෙනවා, ඊට පස්සේ සාක්ෂි නැහැ කියනවා, එම දෙපාර්තමේන්තුවම නඩු අයින් කරනවා. මේක වෘත්තිවේදීන්ටත් අධිකරණ පද්ධතියටත් අපේ රටටත් හොඳ නැහැ. අපේ තියෙන ප්‍රතිරූපය කෙලසනවා මේ තත්ත්වය. එතුමන් කියනවා, මම මේකත් එක්ක එකඟ වෙනවා. ඇත්ත වශයෙන්ම නඩුවක් පවරනකොට දැන් බ්‍රිතාන්‍ය වගේ රටවල් වල නම් නඩු සාක්ෂි පිළිබඳ සෑහීමටපත් වුණාට පස්සේ නඩු පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව, ඉල්ලාස් කරගන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. මොන නින්දාවක්ද මේක අපේ අධිකරණ පද්ධතියට? ඒ නිසා මේවා ගැන කල්පනා කරලා යම් ප්‍රතිසංස්කරණ ගෙනීම ගැන එමෙතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි.
ඊළඟ කාලයේ අවසානයේ
විනාඩියක් දෙන්නම් සභාවට මම ඉවර කරනවා. අද ආසියානු කලාපය ඇතැම් රටවල නඩු පැවරීම් කටයුතු සඳහා විද්‍යුත් ක්‍රමය උපයෝගී කරගන්නවා. විශේෂයෙන් මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් සියලුම නඩු පැවරීම් කටයුතු කරන්නේ විද්‍යුත් ක්‍රමයට. මේ දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන දුරස්ථ ක්‍රමයට නඩු විභාග පැවැත්වීම සහ මේ රටවල් සිදු කරනවා. අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. ඒ නිසා මේ ගැන කල්පනා කරන්න කියලා එමෙතුමාගේ ඉල්ලලා අවසාන වශයෙන් මම බලාපොරොත්තු වුණා මේ රටේ මානව අයිතීන් උල්ලංඝනය ගැන ත්‍රස්ත විරෝධී පනත සහ පොලිස් ආඥා පනත අවවාහිතා කිරීම ගැන වගේ කරුණු රාශියක් ගැන නීතිඥ සංගමය පසුගිය කාලය තුළදී වාකියුත්තන්ගේ අවධානය යොමු කරමින් ප්‍රකාශයන් රාශියක් ඉදිකුත් කළා. ඒවායින් කොටස් කියවන්නට මම බලාපොරොත්තු වුණා. කාලය මට ඒකට අවසර දෙන්නේ නැති හින්දා ඒවා සභාගත කරන්නට ඔබතුමියගේ අවසර ඉල්ලලා මගේ අදහස් දැක්වීම මෙතකින් සමාප්ත කර ගන්නවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ඔව් ගරු මන්ත්‍රීතුමා.
ඉමල් සිරිපාල් සිල්වා ගරු ඇමතුමා, මේ අවස්ථාව මෙතන ඉන්න නිසා පුංචි පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් කරගන්න කැමතියි. ඔබතුමා ඉඩ දෙනවා නම්. ගරු ඇමතුමනි, එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් තිබෙන බව වාර්තා වෙලා තිබෙනවා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ අයිකෝ ආයෝගයේ ප්‍රමිතීන්ට අනුව 138 ගුවන් ගමන් පාලකවරුන් ප්‍රමාණයක් ලංකාවට අවශ්‍යයි. එහෙත් දැනට සිටින්නේ 88ක් කියන බව තමයි වාර්තා වෙන්නේ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවට ඇතුළු වන සහ ගුවන් ගමන් බිමන් යන ගුවන් යානාවලටත් එහි සිටින මගීන්ගේ ආරක්ෂාවටත් බරපතල තර්ජනයක් එල්ල වී තිබෙන නිසා අපේ ගුවන් සීමාව අපට අහිමි වීමේ තර්ජනයක් මතුවලා තිබෙනවා කියලා කියනවා. මේ පිළිබඳ ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
එවැනි තත්ත්වයක් නැහැ. දැනට කටුනායක ඇතුළු අපේ ගුවන්පතයන් සම්බන්ධයෙන් ඉන්න ඔය කණ්ඩායම සමහර අය තර්ජනය කරනවා ඇයට පරිමදි කියලා, ජාත්‍යන්තර මේවට අනුව වුණ කියලා යන්න උඩ කියලා. නමුත් දැන් අපි ඒ සඳහා අනිත් අය පුහුණු කරගෙන යනවා. දැනටමත් පුහුණුවට 25 බදවාගෙන තියෙනවා. පස්සේ තියෙන මෙහෙ පුහුණුවට ඉඩමදි වුණොත් එහෙම අපි ඉන්දියාවට හරි වෙන රටකට යවලා හරි අපි ඒ තත්ත්වයට අපි මුහුණ දෙන්න සූදානම්.
ස්තුතියි එමෙතුමා. මේ ළඟට ගරු ජගත් පුෂ්පකුමාර මහත්මයා, ඔබට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
මුලසන රොඩ ගරු මන්ත්‍රීතුමනි, අද වැශේෂ සාකච්ඡාවට භාජනය ගන්න ඉතාම රට වැදගත් අමාත්‍යාංශ දෙකක්, විශේෂයෙන් අධිකරණ ව්‍යවස්ථා කටයුතු බන්ධනාගාර අමාත්‍යාංශයත්, එයා වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයත්, ඉතාම පළපුරුදු දක්ෂ ශ්‍රේෂ්ඨය ගැන අවබෝධයක් තියෙන කරු අමාත්‍යතුමන්ලා දෙපළක් සහ නිලමඩුල්ලක් ඉන්නවා. ඒ සියලු දෙනාටම සුබපතන්ට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මම ඉතාම කෙටි වේලාවක් නිසා කඩිනමින් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. මොන්රාගල දිස්ත්‍රික්කයේ තියෙන ගැටලු කීපයක් කරු අමාත්‍යතුමාගේ අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න කැමැතියි. තනමල්ල මහේස්ත්‍රාත් උසාවියක අවශ්‍යතාවය මම දැන් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා ඉඩමකුත් මම සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාට වෙන් කරලා තියෙනවා. මට දැනගන්න තියෙනවා දැන් ඉඩම අනවසරකරුවන් අත්පත් කරගෙන යනවා කියලා. නොපමා ඉඩම බාරගෙන මම මේක කිව්වේ කොටහෙර මංකඩ ප්‍රදේශයේ ඉඳලා හම්බෙගමුව පොලිස් පල ප්‍රදේශයේ ඉඳලා තනමල්ලට කිලෝමීටර් 42ක් තියෙනවා. තනමල්ල සිට වැල්ලවායට කිලෝමීටර් 35ක් තියෙනවා. මහේස්ත්‍රාත් උසාවි පොඩි නඩුවකට උනත් කිලෝමීටර් 77ක් යන්න වෙලා තියෙනවා. මේ අවබෝධ කරගෙන මේ සඳහා හම්බෙගමුව තනමල්ල සහ කුඩාවය කියන පොලිස් ස්ථාන තුනක් ආවරණය වෙන විදිහට මහේස්ත්‍රාත් අධිකරණයක් පිටුවීමට නොපමාම කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම කරු ඇමතුමාගේ අවධානයට මම හිතන්නේ යොමු වෙලා ඇති බන්ධනාගාර ගත වී සිටින පිරිස ඉතාම වැඩි පිරිසක් ඉන්නවා. සාමාන්‍ය වෙලාවට ඇක්සිඩන්ට් එකක් වුණත් මේ අය රිමාන්ඩ් කරනවා. මොකද වින්දිතියා ඇක්සිඩන්ට් වෙලා රෝගියාගේ පැත්තෙන් බලන්නේ රිමාන්ඩ් කරේ නැත්තේ. ගතාම ස්පිරිතාලේ ගිහලා අපිට එනවා ඔබතුමියක් දන්නවා නොඑක් අය. මේ නිසා බන්ධනාගාරය පිරලා තියෙනවා. මේ සඳහා කරන වැඩසටහන සඳහා මේ අයට අඩුම තරමේ සතියකටවත් නිවාස අඩස්සිය තියලා හවුස් ඇරස්ට් වෙන සිස්ටම් එකක් හදලා ඒ අර අයත් සන්තෝෂ වෙන විදිහට කටයුතු කරන්න කියලා යෝජනා කරන යෝජනාවක් මම ඉදිරිපත් කරනවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. එතුමාත් විශේෂ උනන්දුවක් තියෙන මේ වගේ කටයුතු වලට එතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම කරු අමාත්‍යතුමනි බහා තබා ඇති නඩු තියෙනවා. මේ වසර ඉක්මවා පහ ඉක්මවා තියෙනවා නම් මේ නඩු ඉවර කරලා දාන්න. නැත්නම් හැමදාම බහා දීලා තියෙනවා. විවසන්නෙත් නැහැ. මේවත් පැමිණිලි මේ ගාල ඉදිරිපත් කරන්නෙත් නැහැ. මෙයා කියන්නේ.
සභාපතිතුමේ සභාවේ විනාඩියක් ලොකු කාලයක් ගන්නේ නැහැ. ගරු ඇමතුමා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. හොඳ යෝජනාවක් ඔබතුමා කරේ. මේක අපේ ගරු ඇමතුමාගේ අවධානයට යොමු වෙලා හවුස් ඇරස්ට් එක නැත්නම් හවුස් ඩිටෙන්ෂන් නිවාස අඩස්සියේ තියෙන එක පිළිබඳව දැනට අපි JC එකට මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කඩිනමින් ගෙන ඒම අපිත් අපි බලාපොරොත්තු වෙනවා ගරු
ඇමතුමා.
ඔය ස්තුති ගරු රාජ්‍ය ඇමතුම ඔබතුමාලගේ අවධානය යොමු වීම සම්බන්ධ. ඒ වගේම සිවුල් නඩු මේ අවසන් කරන යම් කාල රාමුවක් නිශ්චිත කාල රාමුවක් මොකද උසාවිය එක්ක ගන්න වැඩි කරලා විනිසුරු වෙනවන වැඩි කරලා නිශ්චිත කාල සීමාවක් තුළ මේ සිවිල් නඩු අවසන් අවුරුදු 20-25 යන ඉඩ නඩු සමහරට ජීවිත කාලේ පටන් ගත්තම ජීවිතය අහිමි වෙලා යන තත්ත්වයට එනවා. ඒක අවධානය යොමු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දියුණු සමාජයක් මයින මින්ම හැටියට සලකන්නේ සමාජය ඇති විනය හා නීතිය. ඒ පිරිහිනු තැන ආර්ථිකය සමාජය සංස්කෘතිය පිරිහෙනවා. අද රටක් විදිහට අපි ඒ ප්‍රතිඵල භුක්ති විඳිනවා. අධිකරණ ගිය හොඳ මිනිසුන්ද පාතාලකාරයෝ උඩුකාරයෝ මිනිමරුවෝ ජාවන්කාරයෝ සංවිධානාත්මක අපරාධකාරයෝ විදිහට තමයි එළියට එන්නේ. ඉතින් මේවා නිවැරදි කර යන්න හැටියට නීති හදන අපිත් අපි අනිත් පැත්තෙන් ක්‍රියාත්මක කරන අයට අය හැටියට පොලිසිය බන්ධනාගාර සමහර අධිකරණ වල නිදාන්න වග්යුතු බව සඳහන් කරන්න ඕන. මෙම වැරදි කරන අය තුළ දේශපාලඥයෙක් වේනා ඔවුන්ටද ඒ සමගම මම ඉදිරිපත් කරපු ආයතන වල අය ඉන්නවනම් ඒ පාර්ශ්වයන්ද වෙන්න පුළුවන්. එලෙස කටයුතු කරන අයට විමර්ශනය කරලා දඬුවම් ලබා දීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් ස්ථාපිත කළ යුතුයයි මම ගරු ඇමතුමාට යෝජනා කරනවා. මේක දේශපාලඥ වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, බන්ධනාගාරය වෙන්න පුළුවන්, ඒ වගේම වෙනත් අධිකරණයේ සමහර අය වෙන්න පුළුවන්. ඉතින් මේ අය සම්බන්ධ කරලා ඒ කටයුතු කිරීම තියෙනවා. ඒ වගේම අපි දැක්කා අරගලයේ සීමාව ජනාධිපති ලේකම් කාර්යාලය වට කරලා විනාශ කරා, ජනාධිපති මන්දිරය විනාශ කරා, අගමැති කාර්යාලය විනාශ කරා, වර්තමාන ජනාධිපතිතුමාගේ ගෙදර ගිනි තිබ්බා, පාර්ලිමේන්තුව වට කරන්න දැන් එන්න කියලා සමහර දේශපාලඥයෝ කතා කරනවා. අපි දැක්කා සජීවීව සමහර දේශපාලඥයෝ කතා ඒ ගැනලා පාර්ලිමේන්තුව විනාශ කරා නම් ඉන්න අනතුර තව පිරිසක් ගිහිල්ලා අධිකරණය විනාශ කරා නම් අද කැලෑ නීතිය රජ කරන්න තිබුණා. ඒ නිසා මම විශේෂයෙන්ම කවුරු විවේචනය කරත් වර්තමාන රජයේ ජනාධිපතිතුමා හැටියට මේ සම්බන්ධව අවධානය යොමු කළා. කඩුදු කිරීම සම්බන්ධව මගේ ස්තුතිය පළ කරනවා. ඒ වගේම වරාය සම්බන්ධවත් මම යමක් කියන්න ඕන. මම ගරු ඇමතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා හොඳ තීරණයක් කරන් තියෙනවා. දේශපාලන වශයෙන් වැඩද කරපු අය හෙංචයයන් හැටියට පත් කරන්නේ නැතුව, ඥාතීන් පත් කරන්නේ නැතුව වෘත්තීය වේදීන් පත් කිරීම ඔබතුමාගේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති අනතුරට ඔබතුමා පත් කිරීම සම්බන්ධව අගය කරන්න මේ අවස්ථාවක් කරනවා. ඒ වගේම ලංකාවට එන නැව් සඳහා ගරු ඇමතුමනි සැන්ටේෂන් සර්ටිෆිකේට් එකක් දෙන්න ඕන. එන පිරිස ලෝකේ වෙනත් රටවල පරීක්ෂා කරලා බලලා මෙහෙම සහතිකයන් නිකුත් කරනවා. ලංකාවේ හොඳ නාවික ලංකාව හොඳ නාවික ගමන් මාර්ගය කිතා වැදගත් වරායක් කොළඹ වරාය නැව් කොපමණ එනවාද එමාය පරීක්ෂා කරලා බලලා මේ සහතිකය නිකුත් කරනවාද කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
වරාය ආසන්නේ නැව්වල සේවකයන් අසනීප වුවොත් ප්‍රතිකාර කිරීමට ටෙලි මෙඩිසින් සර්ටිෆිකේට් තියෙන වෛද්‍යවරු ඉන්නවද? ඒ සඳහා පාසුකම් ලබා දෙනවද? අසාධ්‍ය රෝගියෙක් ඒ මොහොත තුල හමු වුත් එයා රැගෙන යන සඳහා ඇම්බියුලන්ස් ෂිප් එකක් තියෙනවද කියන එකත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි ගැන තියෙනවා. ඒ වගේම ඉතාම වැදගත් කාරණාවක් ගරු සභාපතිතුමියනි මොණරාගල දිස්ත්‍රික්කයේ තියෙන මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. මේ කොට්ටාසේ අංක 104 මුල්ලේගම 104 එන් ඉංගිනියාගල 104 බී නෙල්ලියද්ද 104 සී ගල්ගම මේ මොණරාගල දිස්ත්‍රික්කයේ රතුගල වැදි ආදිවාසීන් ඉන්න පිරිසක්. මේ සඳහා අධිකරණ බල ප්‍රදේශයක් නැහැ. ධනවාසයෙන් ඉඩමක් ප්‍රාදේශීය ලේකම්තුමා නඩුවක් දැම්මොත් අම්පාර දැම්මොත් මේක අපිට අයිති නැහැ කියනවා. මොණරාගල දැම්මොත් අයිති නැහැ කියනවා. බිබිලද දැම්මොත් අයිති නැහැ කියනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ගරු අමතුමාලගේ අපේ අමාත්‍යංශ නිලධාරීන්ගේ අවධානයට යොමු කරනවා මේ සම්බන්ධව මඩුල්ල දඹගල්ල ප්‍රාදේශීය ලේකම්තුමා 2022/5/19 වෙනි දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්තුමාට යවලා තියෙන ලිපියක් මේ සම්බන්ධව කඩුදු කරන්න කියලා මේ දක්වා අවධානයට යොමුලා නැහැ. ඒ වගේම දිස්ත්‍රික් ලේකම්තුමා හරහා යවලා තියෙනවා. මොකද මේකේ විතරම වැදගත් කාර්යයක්. මොකද පොලිසියෙන් නඩු පවරනවා. බැරි වෙලාවත් දක්ෂ නීතිඥ මහත්තයෙක් ඉදිරිපත් වුණොත් අම්පාර උසාවියට තමයි දැන් නඩු පවරන්නේ. කිව්වත් අධිකරණ බලයක් නැහැ, ගැසට් කරලා නැහැ කිව්වොත් නඩුව විසිකනවා. එනිසා වහාම මම හිතන්නේ මේ සඳහා කිට්ටුම අධිකරණය වෙන්නේ අම්පාර අධිකරණ බල ප්‍රදේශය. ඒක ඉක්මනින්ම ගැසට් කරන්ඩ ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා සිටිමින් මගේ කාලය මම හිතන්නේ අවසන් වීම සම්බන්ධ ඔබතුමාගේ සංඥාව නිකුත් වෙනවා. මේ සියලු ගරු අමතුමාටත් රාජ්‍ය අමතුමන්ලටත් අමතුමන්ලටත් ඒ වගේම අපේ ලේකම්තුමන්ලා ඇතුළු සියලුම නිලධාරී මහත්මීන්ටත් මේ කරගෙන යන කටයුතු සාර්ථකව ඉෂ්ට කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉහළ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.